ගරු හේෂා විතාලගේ මන්ත්‍රීතුමා මිනිත්තු 22ක කාලයක් ලැබෙන ඔබතුමාට.
ඉසුති ගරු සභාපතිතුමනි, මගේ කතාව ආරම්භ කරන අපේ ගරු මන්ත්‍රීතුමා අවසන් කරපු තැනි හොඳ අරමුණක් වෙනුවෙන් එතුමල්ල පෙළගහිලා ඉන්න වෙලාවේ මයිතුරු විපක්ෂයට ඇත්තටම ඇමතිතුමාලගේ මන්ත්‍රීතුමාලගේ උද්දච්චකම් හොයන්න වැඩක් නැහැ. විපක්ෂයට තියෙන විපක්ෂයේ කාර්යභාරය කරන්න. ඒක කවුරු හරි කියලා තියෙනවා නම් එතන වැරදීමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනි. මේ රටේ මේ 159ක් හැදුනේ කොහොමද කියන එක අපි හරියට කියව ගන්න ඕනේ. මේ 159 දෙනාම පාර්ලිමේන්තුවට ගෙනාවේ මේ රටට සැබවින්ම ආදරය කරන, මේ රටේ මිනිස්සු පහුගිය කාල සීමාවේ ආණ්ඩු කරපු පාලකයෝ ගෙන ගියපු, මේ රටේ ජනතාවට විශ්වාසයක් තබන්න බැරි පාලනයට විරුද්ධව. ඒක අපි කියව ගන්න ඕනේ. සා අපි ඒක මම හිටපු ආණ්ඩුවේ කරාද, ඒක වෙන කාගේද කරාද? දැන් මෙතන වාඩි වෙලා ඉන්න නාමල් රාජපක්ෂ, අපේ පැත්තේ වාඩි වෙලා ඉන්න නාමල් රාජපක්ෂලා පිරිසිදුයි කියලා කියන තරම් අපි මේ මෝඩ දේශපාලනය කරන්නේ නැහැ. අපි පහුගිය අවුරුදු 6, පහුගිය අවුරුදු 10 අපි විවේචන ලක් කරේ නාමල් රාජපක්ෂලාගේ රාජපක්ෂ යුගය කරපු දේවල්. හැබැයි රාජපක්ෂලා පරාද වෙලා ආවිල්ලා අද විපක්ෂේ වාඩි වෙලා ඉන්නකොට රාජපක්ෂලා අපේ කොට දාලා කතා කරන්න තරම් උගත් වියතුන් වෙලා විදියට පාර්ලිමේන්තුවේ ඔබ මං හිතන්නේ පහතර වැටෙන්න එපා. එසා හරියට මේක කියව ගන්න. මේ රටේ උගත් බුද්ධිමත් දැනුගත් පරම්පරාවේ බහුතර ඡන්දයකින් තමයි ඔය 159 දෙනාවේ. හරි සරලව කිව්වොත් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දේශපාලනය කරන දැන් අවුරුදු කීයක් තිස්සේද? ජනතා විමුක්ති පෙරමුණ හැමදාම මෙතන මන්ත්‍රීවරු 3-4 දෙනයි. මාත් දැන් අවුරුදු මේ 3 වෙනි සැරේ පාර්ලිමේන්තුවේ අපි දකින කාලේ ඉර ඉස්සෙල්ලත් ඔය ගානේ වැඩි උනේ නැහැ. ડોક્ટર නිහාල්ලා එහෙම එකතු වෙලා අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ හැදුවා. ඒ දේශපාලන සංස්කෘතිය කෙරේ ලොකු විශ්වාසයක් අපේ රටේ ජනතාව තිව්වා. මේ පාරම්පරික සාම්ප්‍රදායික හැදිච්ච කණ්ඩායමට එහා ගියපු අලුත් ගමනක් යන්න පුළුවන් විදිහේ කණ්ඩායමක් තමයි මේ එන්නේ. ඒ අනන්‍යතාවය රැකගන්න තමයි, ඒ ගමන යන්න තමයි ඔබට මේ රටේ ජනතාව ඡන්ද දුන්නේ. නැත්නම් JVP එකේ ලක්ෂ 3-4 ලක්ෂ 69ක් 68ක් වෙන්නේ නැහෙනි. ඒ මේ රටේ වෙන දේශපාලන මත දරපු පිරිස් මේ රටට අත්වෙච්ච ඉරණම. මොකද අපේ රට බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත් කරපු රටක් වුණා. යමක් කමක් තේරෙන මිනිස්සු කල්පනා කරා මේ කට්ටියට ආපහු දීලා තේරුමක් නැහැ. ඒ ජනවරම තමයි ඒ මැන්ඩේට් එක තමයි ඔබේ කාව තියෙන්නේ. වෙනතුව වැරදියට කියව ගන්න එපා. මේ රටේ මේ අපි දැන් අර ඊයම උද්දච්ච කියලා කියන්නේ මේ ඇඟෙන් මූණේ නෙමෙයි. අපි මේ කියන අපි කතා කරන පරාසය තුල ගැබ් වෙලා තියෙන මොකක්ද? ඊ ඇමති කෙනෙක් කියනවා අවුරුදු 25ක් යනකම්, අවුරුදු 25ක් යනකම් ආයි හිතන්න එපා මාලිමාව ගන්න. ඔහොම තමයි ගෝඨාභය මහත්තයත් කිව්වේ. ගෝඨාභය මහත්තයා 69 ලක්ෂය අරගෙන මේකේ වාඩි වෙලා 3-2 අරගෙන රංගන රැඟිල්ල දැක්කා. බැසිල් රාජපක්ෂට ඕන වුණා මේ රටේ පාර්ලිමේන්තුවට එන්න. මේ රටේ පාර්ලිමේන්තුව එන්න බැසිල් රාජපක්ෂට ඇමරිකාවේ සිටිසන්ෂිප් එක අයින් කරගන්න බෑ, ව්‍යවස්ථා වෙනස් කරා. ඒකට අත උස්සව මිනිස්සු මේක ඉන්නවා තාම. බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුව එන්න අපේ රටේ මූලික නීතිය වෙනස් කරන තිස්සුව. ඒ තරම් බලයක් තිබුණා. හැබැයි අවුරුදු එකමාර යනකොට ගෝඨාභය රාජපක්ෂ මේක දාලා ගියා. සා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් කියලා කියන්නේ, ජනතා නියෝජිතයත්වයක් කියලා කියන්නේ, අපි මේකේ අපේ වගකීම මොකද්ද කියලා හරියට තේරුම් අරන් කටයුතු කරන්න ඕනේ. මෙතන ඉන්න වෘත්තිකයෝ බහුතරයකට මගේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වෘත්තිකයෝ ලොකු කැපකිරීමක් කරන්නේ. ඒ ඇවිල්ලා තියෙන සැබවින්ම මේ රටට ආදරේ නිසා මේක කරන් යන්නේ. හැබැයි යම් ප්‍රමාණයක් ඉන්නවා මේ ලැබිච්ච බලය මොකක්. මේ අපිත් එක හොඳ එකට හිටපු මිත්‍රයෝ පවා මේ ડોක්ටර් මේක දරා ගන්න බෑ. මේක නිකන් 아무තු විදියට පාවිච්චි කරන්නේ. සා අපි ඉල්ලීමක් කරනවා විපක්ෂයේ. අපි මේ රටේ පුරවැසිය කොටසක්. අපි විපක්ෂයේ වාඩි වෙලා ඉන්නේ. අපිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය යන්න ප්‍රමාණවත් മന്ത്രി ධූරකම නැති නිසා. ඒ නිසා විපක්ෂයේ ඉන්නේ මේ ආණ්ඩුව කඩාකප්පල් කරන ආණ්ඩුවට ගහන්න කැතිපොළු අරන් ඉන්න පිරිසක් කියන මානසිකත්වෙන් අයින් වෙන්න කියලා ආණ්ඩුවට කියනවා. එහෙමත් හිතන කට්ටිය ඇති. අපි ඒ ගොඩේ නැහැ. අනිත් එක අපිට ඔය කියන චෝදනාවලුත් නැහැ. දැන් ගහුවා මේ ඔක්කොම රට විනාශ කරපු, මෙහෙම කරපු, මේ රට හතර ගාතේ දාපු, බංකොලොත් කරපු කියලා මෙහෙම කරනවා. ඒ ඔක්කොම අපේ ගොඩට අපි මේව කරගන්න එහෙම තියෙනවා නම් පූජ්‍යලිකව කියන්නේ. සා මම කියනවා ගරු සභාපතිතුමනි, අද මේ අයවැය විවාදයේ තුල අපි දැක්කා කරුණු කාරණා රාශියක් කතා කරන හොඳ සාධනීය කාරණා. මේ පාර්ලිමේන්තුවේ පහුගිය මම හිටපු පාර්ලිමේන්තු දෙකේදී නොදකපු හොඳ සාධනීය මේ රටේ අනාගතය වෙනුවෙන් අපිට හිතන්න පුළුවන් කාරණා මේක ඇතුලේ කතා වුණා. හැබැයි තව බොහෝ දේවල් මේ රටේ කළ නොහැකි දේවල් මම ඔබට කියන යෝජනා කරන ආණ්ඩුපක්ෂයේ යමක් අවබෝධ කරගන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට. ඔබට මේ වෙලාවේ තියෙන අභියෝගේ ඔබ කල්පනා කරලා බලන්න. විපක්ෂේ නෙමෙයි ඔබට දින අභියෝගේ. ඔබ එදා විපක්ෂයේදී ඔබ එදා දේශපාලන වේදිකාවේදී ඔබ කරපු කතා ටික තමයි ඔබට අභියෝගය වෙලා තියෙන්නේ. ඔබ එදා තිබු පොරොන්දු ටික තමයි ඔබට අභියෝගය වෙලා තියෙන්නේ. ඒවා රටේ ජනතාව තමන්ගේ තියෙන දැනුම් තේරුම් ගැනීමේ හැකියාව පරිදි තේරුම් ගත. අනුර කුමාර වත්මන් ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා. ඒක මමත් හැමතැනම ඒක කියන්න පුළුවන් දැන් වල කියනවා. එතුමා කිව්වා අපිට බලය දෙන්න, එතුමා අතන ඉන්නකොට මම හිටියේ මෙතන ළඟමයි, අපිට බලය දෙන්න මාස 6 මේ රට ගොඩ දාලා පෙන්න. මම දන්නේ ගොඩ දානවා කියන එකේ කොච්චරද කියලා. ඒ මාස 6 ජනාධිපතිතුමා ජනාධිපති වෙලාද පාර්ලිමේන්තුවේ බලය අරගෙනද කියන කාරණාව පැහැදිලි නැහැ. ජනාධිපතිවරයා නම් මාර්තු මාසේ 21 වෙනිදාට මාස 6 ඉවරයි. පාර්ලිමේන්තු බලය නම් මැයි මාසේ 14 වෙනිදාට මාස 6 ඉවරයි. අපි විපක්ෂයේ විදිහට මේ නිශ්ශබ්ද වෙලා ආණ්ඩුවට කිසිම හානියක් නොකර ආණ්ඩුවට කිසිම කකුලෙන් අදින්නේ නැතුව ආණ්ඩුවට එරිව පාරට බැහැලිවිලා කෑ ගහන්නේ නැතුව මේ මාස 6ක කාලයක් දෙන්නේ ඔබ දේශපාලනික වශයෙන් මේ ලබාගත් මහවිශාල සුවිසල් ජයග්‍රහණය මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න ගන්න ප්‍රවේශය. මේක අපි දන්නේ ඉවර කරන්න බෑ. මේ තියෙන ප්‍රශ්නවල උත්තර හොයන්න බෑ. ඒ ප්‍රවේශය හරි තැනකද කියන එක. දැන් චතුරංගර පොල් ගැන කියපු කතාව මේ රටේ මිනිස්සු මම දන්නේ මම ඒක මේ කතා කරන්නේ ඒක මේ රටේ මිනිස්සු ගත්තේ වැරදි විදිහට ඒක සමාජයට දුන්නේ වැරදි විදිහට. ඒ කතාවේ ගැබ් වෙච්ච අර්ථය සාධනීයයි. දැන් අපේ රටේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕන තැනක් නොතේරෙන තැනක් මම හිතන්නේ මතු කරා කියලා කියනවා. සාධනීය කාරණා එක්ක සමහරු මේක තාවකාලිකව මම ඒක වග කියමින් තාවකාලිකව මේක අර ගොඩක් කාලයක් ලොකු කාලයක් ආණ්ඩු බලයක් නැතුව හිටපු කණ්ඩායම් සමහර හිටපු ඇමතිකම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දරපු අය මේ ලැබිච්ච අවස්ථාවේ ශනික ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා ගරු සභාපතිතුමනි. ඒක මම ඉල්ලීමක් කරනවා මේ ඉන්න වෘත්තිකයෝ ඒක පාලනය කරන්න. සමහරු ඒ වාසි ගන්න උත්සාහ කරනවා. දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සැබෑ උත්සාහයක් ගන්නව පුළුවන් වෙන්න පුළුවන් රට හදන්න. හොරකම වංචා දූෂණය නතර කරන්න. හැබැයි අපිට හෙට අනිද්ද නම් කරලම කියන්න පුළුවන් කාරණා මතුවෙමින් තියෙනවා නම් රාජපක්ෂ ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ අතර වෙනසක් නැහැ. උදාහරණයක් ගත්තොත් මේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනා සාක්ෂි දරන්න ඕන අවංකවම පහුගිය මාස 2කට ඉස්සෙල්ලා මේ රටේ හාල් හිඟයක් ආවා. හාල් ආනයනය කරන්නේ නැහැ කියලා ඔබ කිව්වා. නමුත් ඒ ආපු තත්ත්වයත් එක්ක හාල් ආනයනයකට සිද්ධ වුණා. හැබැයි හාල් ආනයනය කරන්න සතුසට ටෙන්ඩර් එකක් දාගන්න කීපවතාව බැරි වෙච්ච එක ගැන ඔබ අවංකවම එක පිළිගන්නවද? ඒක ඒ වැරදීම වුණා කියලා එක පිළිගන්නවා නම් මං හිතන්නේ දේශපාලනික වශයෙන් තව ඔබ කියවන්න ඕන. කියවීම මදි, දැනීම මදි. ඒක මේ රටේ සාමාන්‍ය දැනීම තියෙන මේ රටේ අමාත්‍යාංශ වල හැසිරීම ගැන යම්කිසි අවබෝධයක් තියෙන මේ රටේ සමහර රාජ්‍ය සේවක එකතු වෙලා ගහන ගේම් වල ගැඹුර ගැන අවබෝධයක් තියෙන මිනිසුන්ට දන්නවා මේවා ගේම් කියලා. මේක ඇතුලේ යම්කිසි කාරණාවක් ගැබ්බිලා තියෙනවා කියන එක මතුකන ඕ වගේව නෙමෙයි ඒ කාලේ උනේ. මම මේ කියන්නේ මේව නතර කිරීමේ වගකීම. මේවා මෙතනින් එහාට ආපහු නොදකින්න අවශ්‍ය කටයුතු කරන මම මේ වෙලාවේ කැමති එක කාරණාවක් මතු කරලා දෙන්න. මම පහුගිය පාර්ලිමේන්තුව තුල විශාල වශයෙන් මෙරටේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව කතා කරා. විවාද ගණනාවක් තිබ්බා. ඒ විවාද එකක්වත් වැඩක් උනේ නැහැ. ඵලදායීතාවයකට ආවේ නැහැ. ජනාධිපතිතුමාගේ හිතවත් ජනාධිපතිතුමාගේ ලේකම්ලා ඒ අවශ්‍ය තැනට එන්න පාර කැපුවේ නැහැ. රොෂාන් රණසිංහ ඇමතිවරයා සමහර වෙලාවට උත්සාහ කරා එදා ක්‍රීඩා ඇමතිවරයා විදිහට ඒ යන ගමන නිවැරදි තැනකට ගේන්න. අන්තිමට රොෂාන් රණසිංහ කැබිනට් ඇමතිවරයාට ගෙදර යන්න උනා. ඉතින් එහෙමනම් එදා තත්ත්වය අදත් වෙනවා නම් එදා තවෙත්තේ අදත් වැරදිලා හරි මේ ආණ්ඩුවෙනුත් වෙනවා නම් මං හිතනවා රාජපක්ෂ ආණ්ඩුවේ මේ ආණ්ඩුව අතර වෙනසක් නෑ. මේ කාරණා පොඩි පැහැදිලි කිරීමක් කරනවා. අපේ රටේ දූෂිතම ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ක්‍රීඩා සංගම් වලින් වැඩිම ආදායමක් තියෙන ආයතනය. ඒක දූෂිතයි කියන එක අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිතුමා හිටපු ක්‍රීඩා ඇමතුරු දයාසිරි ජයසේකරලා මේ අපි සියලු දෙනා කෝප් කමිටු S2 ඉස්සරහා දැක්කා. කෝප් කමිටු ඉස්සරහට ආපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොච්චර ගේම් ගහලා තියෙනවද කියලා කිව්ව සභාපතිතුමා කෝප් කමිටුවේ සභාපතිතුමා සල්ලි වලට අරන් තිබ්බා. ඩොක්ටර් මතකයි අර පෞගී කාලේ අර ඇහෙන් කණෙන් අර කෝප් කමිටුවේ සභාපතිතුමා මහාචාර්යතුමා අන්තිමේදී සමේ ඉල්ලාසෙන ඒ තරමටම මේ රටේ තමන්ගේ බලය පතුරවන ආයතන අපිට ඒකේ ඉන්න මිනිස්සුත් එක්ක ප්‍රශ්න නැහැ. ඒකේ ඉන්න මිනිස්සු මම කවුද කියලා දන්නේත් නැහැ. ශම්මිසිල්ල මගේ මම් මූණට තාම හම්බෙලත් නැහැ. නමුත් ඒක ඇතුලේ වෙන්නේ මොකක්ද කියන එක ගැන අපි දන්නේ. අපි ඒ වෙනුවෙන් හඬක් නගලා අපි බලාපොරොත්තු වෙන අපිට ආණ්ඩුවක් කවන්නගේ මොකද්ද ඒකට කරන්න කියන කාරණාව ගැන අපි සමාජයට රටට කියලා තිබ්බා. හැබැයි අද වෙනකොට මේ ආණ්ඩුවේ හිටපු මේ ආණ්ඩුවේ වත්මන් ඇමතිවරයාට අපි කිව්වා මෙන්න මේ ටික තියෙන ඔබතුමා ඒකට අවශ්‍ය පියවරක් ගන්න. ජාතික ජන බලවේගයේ අපි හිතනවා බහුතරයක් මේ රටේ සමාජයේ විශ්වාසයක් තියෙන පුජ්‍යලයෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන පිරිස අතුරෙන් මේ ක්‍රීඩාවට සම්බන්ධතාවයක් තියෙන කවුරු හරි එකතු කරගෙන මේ ක්‍රීඩා විශේෂයෙන්ම ක්‍රිකට් ආයතන වගේ ආයතන දියුණු කරන්න පාලනය කරන්න නියාමනය කරන්න අවශ්‍ය පියවර ගන්න. දැන් ගරු ඇමතුමා පහුගිය දිනක මම කල්තබීමේ යෝජනාවක් ඉදිරිපත් කරා. මෙතුමා මට පොරොන්දුනා මම කරුණු කාරණා පැහැදිලි කරා මේකේ කළ තියෙන දූෂණ වංචා ගැන කෙටියෙන් පොඩි වෙලාවක් තුල. ඔබතුමා සති දෙකක් දෙන්න දින 14ක් දෙන්න ඔබතුමාට බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. දැන් අද වෙනකොට දින 14 පැනලා තියෙනවා. ඇමතුමා මේ වෙලාවේ නැහැ. හැබැයි එතුමාට මූක් කරගන්න බෑ. මම නිකන් හොයලා බැලුවා මොකද වෙන්නේ. දැන් මේ හිටන්නේ නිලවරණේ තියෙනවා. ඒ නිලවරණේ තියෙන හින්දා මේ වෙලාවේ ලහි ලහියේ කෝප් කමිටුවේ සභාපති දැලේ දා ගන්න පුළුවන් වෙච්ච ඒ කණ්ඩායමට මම දන්නේ නැ වෙන මොනවද කරන්න බැරි කියලා. මේ වෙනකොට ආපහු අලු ඩීල් එකක් යනවා. මම මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන ඇත්ත කාරණා වෙනුවෙන් පෙනී හිටින ආණ්ඩු 159 එක්කෙනෙක් හරි ඉන්නවා නම් ඔබට දැනගන්න කියන්නේ. ඒ තමයි දැන් අලු ඩීල් එකක් යනවා. හඳුන්නේත් ඇමතිවරයා අල්ලගෙන මාතරට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න යෝජනාවක් ගේනවා. අපි ඒකට සල්ලි ටික දෙනවා. එනිසා මේ ඡන්දේ ගොඩ දාලා දෙන්න කියලා. දැන් මාතර මේ වැඩේ දැන් ලහි ලහි යනවා. දැන් මාතර ග්‍රවුන්ඩ් එකක් හදනවා කියලා ප්‍රකාශ කරලා තියෙන ඉඩම පන්සලේ ඉඩම පොල්හේන ග්‍රවුන්ඩ් එකක් හදනවා කියලා කියන්නේ. පොල්හේන මං කියනකොටම බැලුවා මං පොල්හේන කොහෙද අක්කර 9000ක් තියෙන කියලා. පොල්හේන අක්කර 9000ක් පර්චේස් 9000ක් හොයා ගන්න බෑ සභාපතිතුමනි. පස්සේ හොල් වනකොට පඹුරන මේ ඉන්නවා අපේ මාතර මන්ත්‍රීතුමා චතුර ගලප්පති මන්ත්‍රීතුමා එතුමන්ගේ නුම්මන්තරතුර මේ ඉඩම පන්සලේ ඉඩමක්. මේ කට්ටිය උත්සාහ කරනවා. මම හිතනවා හඳුන්නේත් ඇමතිවරයාව මේ කුණු ගොඩට කර තියෙන එකක් නැහැ කියලා. උත්සාහ කරනවා මේ රටේ ක්‍රීඩාව නංවන්නාපු සල්ලි ටික මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්නාපු මුදල් ටික තමන්ගේ ඊළඟ ටර්ම් එක ඇදගන්න ඡන්දේ දිනාගන්න. ඡන්දේ තිව්වොත් දිනන එක ගැන කිසිම කතාවක් නැහැ. ඡන්දේ තිව්වොත් ක්‍රිකට් ආයතනයේ ඉන්න කණ්ඩායම එනවා. මොකද වෙන කාටවත් එන්න බැරි විදියට පහුගිය කාලේ හදලා තියෙන්නේ. ඒ නිසා අර අක්කර 9ක පෙන්නලා දැන් මේ කරනවා. මම ඉල්ලීමක් කරනවා. ඔබේ යෝජනාව මාතරට ග්‍රවුන්ඩ් එකක් හදනවා නම් මම ඒක නරකයි කියන්නේ නැහැ. මේ රටේ හැබැයි ඉතින් ග්‍රවුන්ඩ් හදලා වැඩක් නැහැ. ග්‍රවුන්ඩ් පහක් තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක්. මේ ක්‍රිකට් ආයතන අද කොන්ද කෙලින් තියන් කතා කරන්න බෑ. අපිට හම්බෙලා තියෙන මේ අවුරුද්දට කරසභාවදී ක්‍රිකට් ටෙස්ට් මැච් 4යි. ටෙස්ට් මැච් 4ක් ගන්න ග්‍රවුන්ඩ් පහක් තියෙනවා. තා ග්‍රවුන්ඩ් එකිනුත් දෙකක් ඉවරයි. ගාල්ලේ ගහලා දෙකම පරාදයි. තව දෙකයි අවුරුද්දේම තියෙන ග්‍රවුන්ඩ් එකක් හදනවා. ග්‍රවුන්ඩ් හදන්න නෙමෙයි අපිට තියෙන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවා සිටින්. දැන් ඔලිම්පික් එනවා බ්‍රිස්බේන් වල ඕස්ට්‍රේලියාවේ 2028. මොනවද තියෙන සූදානම්? ඔලිම්පික් ගියපු ක්‍රීඩකයෙක් තමයි නියෝජ ඇමතුමා ඉන්නේ. වචනයක් ක්‍රීඩා වෙනුව මම කතා කරනව දැක්කේ නැහැ. එතුමා ගත්තේ පියවරක් දැක්කේ නැහැ. මාස දෙක තුනක් ගියානේ. එහෙමනම් අපි හිතනවා මෙතෙන්ටයි යන්න ඕනේ. මේවා මේ පෞද්ගලිකව අපිට කාත් එක්කවත් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපි හිතනවා මේ අවබෝධය තියෙන්න ඕනේ. එනිසා අපි ඉල්ලීමක් කරනවා මේක හරි තැනට අරන් යන ගරු හඳුන්න තැමතුමා නැති හින්දා මම වැඩිදුර කතා කරන්න ඕනේ. මේ මාතර සිද්ධිය ඔබතුමා බලාපොරොත්තු වෙන අයුරේ මාතර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍ය නම් ඉටු කරන්න. ඒක නිර්මාණය කරන්න. මංගල සමරීරමැතිතුමා උත්සාහ කරපු එතුමා ජීවත් වෙලා ඉන්න වෙලාවේ ඔය පඹුරන් ප්‍රදේශයේ ජර්මන් ටෙක් ආයතනයේ ශාඛාවක් නැතා එතන නිර්මාණය කරන්න හදපු ඉඩම තමයි ඔය ගන්න හදන්නේ. නමුත් ඒක පන්සල ඉඩම තාම රජයට පවරගෙනත් නැහැ. ඒක අවශ්‍ය නම් මේ රටේ ක්‍රිකට් වලට ආදරය කරන, මේ රටේ ක්‍රිකට් වල අනාගතය ගැන විශ්වාසයක් තියන්න පුළුවන් පිරිසකට ක්‍රිකට් ආයතනය බාර දීලා ඉවර වෙලා ඒ කට්ටියත් එක්ක වැඩේ කරන්න. එහෙම නැතුව මේ හොරු රැලක් ගෙනහල්ලා හොරු රැලට කියලා වැඩේ කරවගෙන වෙලා වැඩේ කරත් ඔබට ගෞරව වෙන්නේ නැහැ. මේ රටේ ක්‍රිකට් ගැන දන්න ඕවරයට බෝල ගාන කීයද කියලා කියන්න පුළුවන් හැම එකම දන්නවා. මේ රටේ ක්‍රිකට් ආයතනය දූෂිතයි කියලා. එහෙමනම් මම හිතනවා මේ පිළිබඳව අනිත් ක්‍රීඩාවල ගැනත් අපි යම් කිසි වටපිටාවේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. අපි මේ මාසේ 10 වෙනිදා ඒකේ මේ ආණ්ඩුවට රිද්දවන ආණ්ඩුවට කරදරයක් වදයක් කරනේ. අපි 10 වෙනිදා මෙරට සියලුම ක්‍රීඩා සංගම් වලට ආරාධනා කරලා ඔවුන්ගේ ඉල්ලීම් මත අපි ලබන 18 වෙනිදාට මාර්තු මාසේ 18 වෙනිදාට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ තියෙනවා. එදාට අවශ්‍ය තොරතුරු ටික දෙන්න අපි ක්‍රීඩා සංගම්යක විපක්ෂයක් විදිහට කතා කරනවා. අපෙන් ඉල්ලීම් කරලා තියෙන ඒ තොරතුරු ටික දෙන. ඒ අනුව ගරු සභාපතිතුමනි, ක්‍රිකට් ආයතනය ගැන විතරක් වත්මන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ, මෙරට හිටපු ක්‍රීඩකයෝ දීපු තොරතුරු ටික ගත්තට පස්සේ ඇඟ හිරි වැටෙනවා මේක ඇතුළේ මොනවද වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ලබන 18 වෙනිදාට මෙරටේ 159ක් වෙන මෙරට ජනතාව තෝරලාපු ආණ්ඩුවට, ඒ ආණ්ඩුවේ ඉන්න අපි දැක්ක තරුණ මන්ත්‍රීවරු දෙන්නෙක් පහුගිය දවසේ ක්‍රිකට් ගැන කතා කරන්න මම මේ කල්තබිම යෝජනාව ආවන් ඉතාම සාධනීය අවංකව කතා කරා. දැන් වෙන දණන් එහෙම නෙමෙයි, ආණ්ඩුවේ ඉන්නේ හැම වෙලාවෙම විපක්ෂෙන් ගෙනාවට පස්සේ ගහලා අරින්. ඒ යෝජනාව හොඳ උනන් අරකුණා. මම සතුටු වෙනවා පහුගිය කල්තබිම යෝජනාව දවසේ ආණ්ඩු පක්ෂයෙන් ඒක සාධනීය පිළිතුරු ටිකක් ආවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒක වෙනවනම් විපක්ෂයේ අපි මේ ආණ්ඩුව ගෙනියනේ වැඩපිළිවෙලට අපි උපරිම සහයෝගය දෙන, මොකද අපේ තරමුණේ එක. හැබැයි යම් කිසි ආකාරයකට කරු සභාපතිතුමනි, විපක්ෂය විසින් ගේන මේ කාරණා යටපත් කරලා
එක කාලයක් තිබෙන්නේ
කියත් වෙනද? ඔව්, ගණිතෙම තුවන්නේ නැද්ද? තව දෙයක් කාරණා වැරදි විදියට වහලා දාන්න උත්සාහ කරනවා නම් අපි හිතනවා අපි බලාපොරොත්තු වෙන ඒ කාරණාව ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා ලබන 18 වෙනිදාට මේ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ දක්වා කරලා තියෙන දූෂණ වංචා සියල්ලම එකින් එක එකින් එක එකින් එක සාක්ෂි සහිතව මේ පාර්ලිමේන්තු සභාගත කරනවා. ඒ වගේම මේ වත්මන් ඉන්න කණ්ඩායම පුට් සයිකලෙන් ආපු මිනිස්සු දැන් ඕස්ට්‍රේලියාවේ ඉඩම් අරන් ගෙවල් අරන් කෝටිපතිය වෙලා අර දඹුල්ලේ විහාරස්ථානේ දඹුල්ල රජමහා විහාරස්ථානට ආදි පන්සලේ ඉඩම් ටික සියල්ලම තමන්ගේ නමින් බදු අරගෙන ක්‍රිකට් ආයතන කෝටි ගණන් වලට බදු දීලා තියෙනවා. දැන් වත්මන් මම නම කියලම කියන්න, සුජීව ගොඩලියද්ද මහත්තයා නම කියලම කියන්නේ මේවා බලන් ඉන්න බෑ ගරු සභාපති. ඒ නිසා අපි කියනවා කරුණාකර 18 වෙනිදාට අපි සූදානම් ආණ්ඩුවට මේ අවශ්‍ය තොරතුරු ටික දෙන්න. අපි හිතනවා ආණ්ඩුව මේ වංචාකාරයෝ හොරු හොයලා ෆයිල් හදාගෙන තිබිච්ච කණ්ඩායමක් ඉන්න නිසා මේකට අවශ්‍ය පියවර ගනි කියලා. සා අපි ඒකට සහයෝගයේ ශක්තිය දෙන්න කියනත් ඉල්ලන ගමන් ලැබිලා තියෙන කෙටි කාලය තුළ මම අපේ විමල් රත්නායක කරු ඇමතුමත් ඉන්න වෙලාවයි කියනවා පොඩි කාරණා දෙක තුනක්. ඔබතුමාලා පහුගිය කාලේ කරු ඇමතුමා මේ රටේ රැකියාව විරහිත උපාධිධාරී තරුණ කණ්ඩායමට යම්කිසි බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ කණ්ඩායම 100%ක් පහුගිය මැතිවරණයේදී ඔබ වෙනුවෙන් පෙළගත්තා. අද උන් ගැන මේ අයවැයේ පැහැදිලි
වෙලාව අවසන්
සඳහනක් නෑ. අවසන් කළ තත්පරතියකින් පැහැදිලි සඳහනක් නෑ. මේ රටේ ජීවනාලිය බඳුවේ තරුණ පරම්පරාව, උගත් තරුණ පරම්පරාවේ අනාගතය දේශපාලනික වශයෙන් පැත්තකට දාන්න හදන්න එපා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇට පැකට් විකුණන්න ජොබ් දුන්න වගේ බැසිල් රාජපක්ෂ එතෙන්ට දාන්න එපා. ඔවුන්ට ඒ දීපු පොරොන්දුව සාධාරණයක් ඇත්තක් වෙන්න මේ අයවැයේ ඇතුළෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගෙන අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන් ඉදිරි වැය ශීර්ෂයේදී අපි 18 වෙනිදා තරුණ ක්‍රීඩා අමාත්‍යාංශය ගැන වැඩිදුර තොරතුරු මේ සභාවට අරන් එනවා කියමින් මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතියි මන්නේ බොහොම ස්තුතියි.